ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sps.com.au/සිංහල වෙබ අඩවියට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග.
ශ්‍රී ලංකාවේ දේශපාලනික තත්ත්වය පිළිබඳව අපි කතා බහ කරන සතියේ දේශපාලනික පුවත් විමසුම කෙරෙහි දැන් එහෙමනම් අපි අවධානය යොමු කරන්නේ ලංකීය දේශපාලනයේ ඉදිරි මැතිවරණත් මූලික කරගෙන තත්ත්වයෙන් එන්න උණුසුම් වෙන බවක් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. පසුගිය සති කිහිපය තුළදීම අපි විවිධ ස්වරූපයෙන් ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන විවිධ පක්ෂවල සන්ධානගත වීම්, අලුත් පක්ෂ බිහිවීම් සහ පක්ෂවල ක්‍රියාකාරීත්ව පිළිබඳව කතා බහ කළා. මේ සතිය වෙනකොටත් කරුණු කිහිපයක් තියෙනවා අපිට අවධානයට ලක් කරන්න. වඩාත්ම උණුසුම්ම සතියක් බවටත් වාර්තා වෙන්නේ නැහැ. හැබැයි අවධානයට ලක් කළ යුතු කරුණු කිහිපයකුත් තියෙනවා. අපි අතුලන්ත තොරතුරු විමසා බැලීම සඳහා පුරුදු පරිදි ආරාධනා කොට සිටිනවා ශ්‍රී ලංකාවේ සිටින අපේ මාධ්‍යවේදී මනෝජ් උදටියාවලට. ආයුබෝවන් සුබෝදෑසනක් මනෝජ්.
ආයුබෝවන් සුබෝදෑසනක් දිල්රුක්ෂි.
ආණ්ඩුවට සහයෝගය දෙන පක්ෂවල රැස්වීමක් කැඳවලා තියෙනවා රනිල් වික්‍රමසිංහ විසින්. ජනාධිපතිවරයා මේ කැඳවපු රැස්වීමට කවුද ආවේ, මොනවද සාකච්ඡා වුණේ කියලත් අපි දැනගන්න කැමතියි මුලින්ම.
ඔව්, ආණ්ඩුවට සහයෝගය දෙන පක්ෂවල රැස්වීමක් හැටියට මේ රැස්වීම පැවැත්ුණේ ජනාධිපතිවරයාගේ නිල නිවසේදී. දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමා, අමාත්‍ය මණ්ඩලය, එතකොට බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘවරයා මේ කණ්ඩායම් මේ රැස්වීමට ඇවිල්ලා තිබුණා. විශේෂයෙන්ම මැතිවරණ ළඟ නිසා ආණ්ඩුව සිදු කරන සංවර්ධන ව්‍යාපෘති ආදී කාරණා ගමට ප්‍රචාරණය කිරීම, ප්‍රවර්ධනය කිරීම, ඒ වගේ මේ ව්‍යාපෘති ගම්මට්ටමින් සිද්ධ කිරීම ආදී කාරණා පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. එතකොට දැනට ඍජුව ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණ අපේක්ෂකෙක් දානවද, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට උදව් වෙනවද කියලා, සහයෝගය දෙනවද කියන එක ප්‍රසිද්ධිය කියලා නැහැ. එතකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉදිරි වැඩපිළිවෙල ගැනත් මෙහිදී ඒ සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පළාත් පාලන ප්‍රධානීන්ට බිම්මට්ටමේ දේශපාලන කටයුතු සිද්ධ කරන්න අවශ්‍ය බලය ලබා දීම ගැනත් සාකච්ඡා කරලා තියෙනවා. මනුෂ්‍ය නායකකාර ඇමතිවරයා මේ පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. එතකොට උන්ට සක්‍රීයව ගම්මට්ටමේ වැඩවලට දායක වෙලා ආණ්ඩුවේ වැඩපිළිවෙල ගමට ගෙනියන වැඩ කටයුතු වලට සහයෝගය ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. අපි දන්න විදිහට පළාත් පාලන ආයතන දැන් අක්‍රීය වෙලා තියෙන නිසා ඒ සම්බන්ධයෙන් ඍජුව රජයේ නියෝජිතයෙක් සක්‍රීයව, කියන්නේ බලය සහිතව ගමේ වැඩ කරන්නේ නැහැ. හිටපු ප්‍රධානීන්ට ඒ සඳහා බලය ලබා දීම පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවා. ඒ වගේම බැසිල් රාජපක්ෂ හිටපු ඇමතුමාගේ පැත්තෙන් ජනාධිපතිවරයාට සඳහන් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මේ දිනෙන් පස්සේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභාව කැඳවලා තීරණයක් ගන්නවා. එතකන් ඔබතුමා වැඩ ටික කරගෙන යන්න, අපෙන් බාධාවක් නැහැ කියන කාරණය බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ජනාධිපතිතුමාට සඳහන් කරා කියලාත් වාර්තා වෙනවා. මේ ආණ්ඩුවට සහාය දෙන දේශපාලන පක්ෂවල හමුවේදී එවැනි කාරණා ටිකක් තමයි සාකච්ඡා වෙලා තියෙන්නේ.
මීළඟට අවධානයට ලක්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීත්ව පිළිබඳව. පසුගිය කාලවකවානුවේදී අලකලංචි ගොඩකට මුහුණ දුන්න පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හඳුන්වන්නට පුළුවන්. අවසාන වශයෙන් අපි පසුගිය සතියේදී මෞබිමින් පුවත් අපේ දෛනික ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති වාර්තා කරන වැඩසටහනින් ඔබ සඳහන් කිරීමක් කළා මනෝජ්. මේ වැඩ බලන මහලේකම්වරුන් විදිහට පත් කරපු අය, ලේකම්වරුන් මේ සියලු දෙනාම නීත්‍යානුකූල නොවන වගට ප්‍රකාශයට පත් කරමින් ඔවුන්ගේ තනතුරුවල ක්‍රියාකාරීත්වය තහනම් කිරීමකට, අත්හිටුවීමකට ලක් කරනු ලැබුවා. විජේදාස රාජපක්ෂ මහතාට ඒ අනුව ඉදිරියේදී ඔහු බලාපොරොත්තු වන පරිදි වැඩ බලන මහලේකම්වරයා විදිහට වැඩ කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් චන්ද්‍රිකා පාර්ශ්වයේ නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වෙනකොට වැඩ බලන මහලේකම් විදිහට කටයුතු කරන නිමල් සිරිපාද සිල්වා මහතා යම් ක්‍රියාකාරීත්වයක ඉන්න වගට පෙනී යනවා. ඔහු යම් සැලැස්මක ඉන්නවා කියලා තොරතුරු වාර්තා වෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියාකලාපයෙන් නිසා හිටපු ජනාධිපතිවරයා පක්ෂයේ සභාපතිවරයාව සිටින කාලයේදී ඔහුගේ ක්‍රියාකාරීත්ව නිසා යම් කලකිරීමට ලක්ුණු අය පිළිබඳව සැලකිල්ලක් දක්වමින් මේ ක්‍රියාකාරකම් ඔහු ආරම්භ කළ තියෙනවා කියලායි තොරතුරු වාර්තා වන්නේ. ඔහුගේ උත්සාහය, අභිප්‍රාය මොකක්ද? ඒ ගැනයි අපි මීළඟ විමසුවීම.
ඔව්, දැන් යම් විදිහකට චෝදනා එල්ල වුණා මෛත්‍රීපාල සිරිසේන හිටපු සභාපතිවරයා අත්තරෝමතික විදිහට පක්ෂයෙන් කණ්ඩායම් ඉවත් කරා, සංවිධායකවරුන් ඉවත් කරා, පක්ෂ ක්‍රියාකාරීන් යම් විදියට කලකිරීම වලට ලක්වලා පක්ෂයේ කටයුතු වලට සහභාගී වුණේ නැහැ. මේ ආදී කාරණා පිළිබඳව චෝදනා තිබුණානේ. ඉතින් නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දේශපාලන මණ්ඩල රැස්වීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැවැත්වුණා පසුගිය සතියේ. එහිදී තීරණය වෙලා තියෙනවා දුමින්ද දිසානායක වර්තමාන වැඩබලන මහලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන්න, මහින්ද අමරවීර ඇමතිවරයා, ලසන්ත අලගේවන්න රාජ්‍ය ඇමතිවරයා, එතකොට වීරකුමාර් දිසානායක හිටපු මන්ත්‍රීවරයා, ෆයිස මුස්තාෆා හිටපු මන්ත්‍රීවරයා, මේ ආදී අයගෙන් සමන්විත කමිටුවක් පත් කරන්න, මේ කාර්යය ඉෂ්ට කරන්න. ඒ හරහා පක්ෂය තවදුරටත් ශක්තිමත් කරගන්න, සක්‍රිය කරගන්න, පක්ෂයත් එක්ක සක්‍රිය වී ඉඳලා එහා මෙහා වුණු කණ්ඩායම් නැවත පක්ෂය තුළට අරගන්න තමයි මේ ඔවුන්ගේ උත්සාහය තියෙන්නේ. ඒ වෙනුවෙන් මේ කමිටුවට වැඩ පැවරෙනු ඇති.
ඒත් එක්කම මේ පුංචි කතාවක් යනවනේ, මේ ඇත්තට මේක පුංචිත් නෙමෙයි, ටිකක් සැලකිය යුතු කතාවක් විදිහට ව්‍යක්ත වෙමින් තියෙනවා. අපි දකිනවා හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මේ කොරියාවේ පදිංචියට යන්න යනවා කියලා. අපි අර කියනවනේ කතාවකටත් මනෝජ් මේ ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියලා. මේ වගේ කතාවක් ඇති වෙන්නේ යම් හේතුවකුත් ඇති. ඒ පිළිබඳව වාර්තාවන තොරතුරු මොනවාද?
ඔව්, දැන් විවිධ කාරණා සිද්ධ වුණා. ඔය පාස්කු ප්‍රහාරය පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා කරේ කවුද කියලා දන්නවා කියලා කිව්වා. ඒ සම්බන්ධයෙන් ගිහිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දුන්නා. ඊට පස්සේ ටිරාන් නලස් විෂයභාර අමාත්‍යවරයා ගිය සතියේ පාර්ලිමේන්තුවේදී කිව්වා දේශීය පුද්ගලයින්ගේ හෝ සංවිධානවල නම් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සඳහන් කරලා නැහැ කියලා කිව්වා. ඒ අතරේ තමයි මේ කොරියාවේ පදිංචියට යන කතාව වාර්තා වුණේ. ඒ පිළිබඳව ඊයේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සඳහන් කරලා තිබුණා තමන් දකුණු කොරියාවේ පදිංචියට යනවා කියලා පළවෙනි වාර්තා අසත්‍යයි කියලා. දකුණු කොරියාවේ හරි ලෝකෙ වෙනත් රටකට පදිංචියට යන්න තමන්ට අවශ්‍යතාවයක් නැහැ. ඒ හින්දා ඒ වගේ අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරනවා කියලා තමයි එතුමගේ ප්‍රකාශයේ සඳහන් වෙලා තිබුණේ. ඒ අනුව දකුණු කොරියාවට පදිංචියට යනවා කියන එක මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාම ප්‍රතික්ෂේප කරලා තියෙනවා.
බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වෙලා තියෙන සජබ ජාජාබ විවාදය, සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය අතර විවාදයට තුන්වෙනි පාර්ශවයක් කැඳවා ගැනීමේ උත්සාහයක් පිළිබඳව අපිට තොරතුරු වාර්තා වෙනවා. මේ ඇයි මනෝජ් මේ තුන්වෙනි පාර්ශවයක සහභාගීත්වයේ කෙරෙහි අවධානය යොමු වෙලා තියෙන්නේ? එහෙනම් කවුද මේ තුන්වෙනි පාර්ශවයේ වෙන්න පුළුවන්? මොනවද ඒ ගැන වාර්තාවන තොරතුරු?
නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා සමගි ජනබලවේගයෙන් මේ විවාදය සම්බන්ධීකරණය කරන්න පත් කරලා තියෙන මෙහෙයුම් ප්‍රධානී හැටියට තමයි නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කටයුතු කරන්නේ. ඔහු මේ සමගි ජනබලවේගයත් ජාතික ජනබලවේගයත් අතර යෝජනා කරලා තියෙන විවාදය සම්බන්ධීකරණය කරන්න ස්වාධීන මැදිහත් පාර්ශවයක් විදිහට කටයුතු කරන්න කියලා ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ලිඛිතව ඉල්ලීමක් කරලා තියෙනවා ලිපියක් මාර්ගයෙන්. මේ වගේ විවාද සිද්ධ කරනකොට සාමාන්‍යයෙන් ජාත්‍යන්තරව තියෙන පූර්වාදර්ශද සැලකිල්ලට අරගෙන මේ ඉල්ලීම සිද්ධ කරනවා කියලා මේ ලිපියෙන් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කරලා තියෙනවා. දැන් දින හතරක් ලබා දුන්නනේ ජාතික ජනබලවේගය පැත්තෙන්, සමගි ජනබලවේගයෙන් කිව්වෝ ඒ දවස් හතරෙම සයිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කාර්ය බහුලයි කියලා. ඊට පස්සේ හැබැයි සයිත් ප්‍රේමදාස මැතිතුමාම ඊයේ දවසේ පෙරේද දවසේ අවස්ථා දෙකකදී මම දැකපු විදිහටත් කියලා තිබුණා මැයි මාසයේදී මේ විවාදය පවත්වන්න සූදානම් කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් ස්වාධීන පාර්ශවයක් විදිහට කටයුතු කරන්න තමයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සමගි ජනබලවේගය පැතින් යෝජනා කරලා තියෙන්නේ, ලිඛිතව මේ යෝජනාව කරලා තියෙනවා නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා.
ඔව්, නීතිඥ සංගමයට මේ සම්බන්ධව තෙවැනි පාර්ශවයක් විදිහට මැදිහත් වීම පිළිබඳව සිදු කරනු ඉල්ලීම ගැන සජබ නායක සජිත් ප්‍රේමදාස අදහසක් පළ කරලා තිබුණා.
අපි සූදානම් මගේ ඒ නායකයාගේ විවාදෙට. ඒ නිසා තමයි බාය ඇසෝසියේෂන් එකට අපි කිව්වේ මේ විවාද දෙකම මේ මාසය තුල පවත්වමු. හැබැයි කවුරු කොච්චර විවාද කරා අවසානයේ සමහර කියයි විවාදෙන් දින්නා, විවාදෙන් පෙරදුනා, විවාදෙන් සමසමව හිටියා. ඒ ඔක්කොම වෙන්න පුළුවන්. අවසානයේ විවාදයේ නිර්මාණය වෙන සුභවාදී ධනාත්මක හරාත්මක ගුණාත්මක අදහස් ටික මහ පොළවේ යථාර්ථයක් බවට පත් කරන ක්‍රියාවක් කෙන්ද්‍ර.
හොඳයි, අපි යනවා විරාමයකට. විරාමෙන් පස්සේ ලාංකීය දේශපාලනයේ තවත් තොරතුරු කතා බහ කරන්න අපි යලිත් හමු වෙනවා.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග.
ශ්‍රී ලංකීය දේශපාලනයේ පසුගිය කාලවකවානුවේදී මේ තුන්වන ප්‍රබල දේශපාලනික බලවේගය විදිහට තිබුණු ජනතා විමුක්ති පෙරමුණ ඔවුන් ජාතික ජනබලවේගයේ විදිහට මැතිවරණ වලට ඉදිරිපත් වෙන්නේ කියලා අපි කොයි කවුරුත් දන්නවා. ජාතික ජනබලවේගයේ හදිසි නැගී සිටීම සහ ජනප්‍රියත්වයේ කෙරෙහි විශේෂිත අවධානයක් යොමු වුණා. විශේෂයෙන්ම ඔවුන්ගේ මේ ඉන්දියා සංචාරයත් එක්ක ඔවුන්ට තියෙන මේ විදේශ රාජ්‍යවල තියෙන අවධානය ගැන විශේෂිත කතාබහක් ඇති වුණා. ඒ අතරතුරේදී අපි දැක්කා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාරදිසානායක මහතා විවිධ රටවල සංචාරය කරමින් පක්ෂ ප්‍රවර්ධන කටයුතු වලදී යෙලී සිටිනවා. දැන් ඔහුගේ අලුත්ම ප්‍රයාමය ස්වීඩනය. ස්වීඩන් සංචාරයේ පිළිබඳව වාර්තාවල තොරතුරු මොනවාද?
ඔව්, ස්වීඩනයේ තියෙන ජනහමු කීපයකට සහභාගී වෙන්න අනුර කුමාරදිසානායක ජාතික ජනබලවේගයේ නායකවරයා පෞගේ 25 වෙනිදා ස්වීඩනයේ බලා පිටත්ව ගියා. දැනටත් ජනහමු කීපයකට සහභාගී වෙලා තියෙනවා. ඊයේ දවසේ වාර්තා වුණා මේ ජනහමුවක දේව සඳහන් කරලා තියෙනවා ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයයි සමගි ජනබලවේගය කියන පක්ෂ දෙකම එකට එකතු වෙලා තරග කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා ਉਹ සඳහන් කරලා තියෙනවා. එතකොට මේ පක්ෂ දෙක අතර ඉන්න මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ හරහා, ඔවුන් ඉදිනදා කරගන්න ප්‍රකාශ හරහා මේ බව තහවුරු කරගන්න පුළුවන් කියලත් අනුර කුමාරදිසානායක මන්ත්‍රීවරයා මේ ජනහමුවේදී සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම හැම කෙනෙකුටම සාධාරණ නීතියක් ඉටු වෙන්න පුළුවන්, රජයක් ගොඩනගන්න පුළුවන් ජාතික ජනබලවේගයට පමණක් කියලත් මෙහිදී අදහස් දක්වමින් ඔහු සඳහන් කරලා තියෙනවා.
ඔව්, අනුර කුමාරදිසානායක මහතා ස්වීඩනයේදී සිදු කරපු ජනහමුවේදී පළ කරපු අදහස් වලින් කොටසක් මේ.
පෙරට මේ විනාශයට පත්වෙන ප්‍රධාන හේතුවක් තමයි මන්ත්‍රීවරු එහෙට මෙහෙට පණින එක. සල්ලි වලට, ඇමතිකම් වලට, වරප්‍රසාද වලට. ඔයගොල්ලෝ හිතන්නේ පණින්න විතර සල්ලි ගන්න කියලා.
නෑ, ඉන්දා සල්ලි ගන්න.
දුන්න නැත්තම් යනවා කියලා. ඔය 2018 අර දින 52 ආණ්ඩුවේ වෙලාවේදී පණින එක බේරගන්න සල්ලි දුන්නා. බාර් ලයිසන් දුන්නා. LRS එක ඉඩම් දුන්නා. කැත නැද්ද මේ දේශපාලන? වරප්‍රසාද, අමාත්‍ය ධූර සල්ලි වලට. මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තු පිටින් රැස්වීමක් තියලා කිව්වා 113 හදා ගන්න තිබ්බා.
වැඩේ ගැස්සුනේ මන්ත්‍රීවරයෙක්ගේ ගාන රුපියල් මිලියන 500 දක්වා ඉහළ ගියා කිව්වා. නැත්තම් බේර ගන්න තිබ්බා.
දැන් රටේ ජනාධිපති කියන මොකද්ද?
මන්ත්‍රීවරේ ගාන මිලියන 500 දක්වා ඉහළ ගියා.
කැත දේශපාලන සංස්කෘතියක් නැද්ද?
අපි ඔබට එක සහතිකයක් දෙන්නම්. අදමු ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් එහෙට මෙහෙට පන්න දේශපාලනේ නතර කරනවා. පැන්නොත් ගෙදර.
පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ කෑ ගහනවා කවුද හොරා කියලා.
වටේ ඉන්න කය කෑ ගහනවා මහින්ද හොරා කියලා.
අනිත් පැත්තෙන් කෑ ගහනවා රනිල් හොරා කියලා.
ඒ මහින්ද ඒ රනිලු දෙන්නම එක ආණ්ඩුවේ.
දැන් මහින්ද හොරා කියලා සටන් පාට කියන රනිල් වික්‍රමසිංහ.
රනිල් වික්‍රමසිංහ හොරා කියලා කෑ ගහපු මහින්ද රාජපක්ෂලා.
එයා හොරා කිව්වා මෙයාට, මෙයා හොරා කියනවා එයාට. හැබැයි මොකද වෙලා තියෙන්නේ? හොරු එකට ආණ්ඩු කරනවා.
අපි දන්නවා පසුගිය කාලවකවානුවේදී මේ බොහෝ සෙයින් කතාබහට ලක්ුණු ඉමුනෝග්ලොබියුලින් මේ එන්නත් පිළිබඳව, වංචාව පිළිබඳව වන තොරතුරු මේ වෙනකොට දැන් බන්ධනාගාරගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ සිදුවීමට අදාළ සම්බන්ධතාවය සහ මේ වංචාව පිළිබඳව වන වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නට නියමිතයි කියලා තොරතුරක් වාර්තා වෙනවා. මේ සම්බන්ධව තියෙන පසුබිම් තොරතුරු විමසා බලන්න කැමති ඊළඟට මනෝජ්.
ඔව්, දැන් ඔය බාල බෙහෙත් ජාවාරම ගැන හිටපු සෞඛ්‍ය අමතිවරයා ඇතුළු සෞඛ්‍ය ප්‍රධානීන් කීප දෙනෙක්ම වෙනකොටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා ඉන්නේ. මේ බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියක් නැති බාල බෙහෙත් මිලට ගැනීම, ඒවාට සම්බන්ධ වුණු පිරිස්, ඊට අදාළ තවත් කාරණා, මේවා ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් විදියට ඉදිරියේදී පරිපූර්ණ තොරතුරු වාර්තාවක් මගින් පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන්න මේ සතියේදී බලාපොරොත්තු වෙනවා කියලා වාර්තා වෙනවා. එතකොට මේ බාල බෙහෙත් ගැන, ඖෂධ හදිසි ඖෂධ මිලදී ගැනීම ගැන මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සකස් කරනු විගණන වාර්තාවෙන් මේ ආන්දෝලනාත්මක කරුණු හෙළිදරව් කරන්න ජාතික විගණන කාර්යාලයේ තොරතුරුත් එක්ක බලාපොරොත්තු වෙනවා කියලයි වාර්තා වෙන්නේ. මේ විගණන වාර්තාව දැනටම සකස් කරලා ඉවරයි කියලයි සඳහන් වෙන්නේ. එතකොට මේ ඖෂධ නියාමන අධිකාරී ඖෂධ ලියාපදිංචි කිරීම සම්බන්ධ කරුණුත් මේ වාර්තාවෙන් හෙළිදරව් වෙනවා කියලා සඳහන් වෙනවා. ඒ අනුව දැනට අවසානාත්මක තීරණයක් නැතුව නීති ඉදිරියේ තියෙන ප්‍රශ්නයකට සම්බන්ධ වුණේ කවුද කියන කාරණා මේ විගණන වාර්තා ඇතුළු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ආන්දෝලනාත්මක කරුණු මගින් හෙළිදරව් වෙයිද කියලා අපිට ලැබෙන සතියේදී බලාපොරොත්තු තියාගෙන ඉන්න පුළුවන්. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලයි වාර්තා වෙන්නේ.
අද අපි අවසාන අවධානය යොමුවන්නේ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව. ඔහු උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීම උදෙසා ශ්‍රී ලංකාවට පැමිණියා. අපි මීට කලිනුත් සඳහන් කිරීමක් කළා ඔහුගේ මේ විදෙස් සංචාරය පිළිබඳව ඇමරිකාව ප්‍රමුඛ ලෝකයේ බලවත් රාජ්‍ය බොහෝ විමසිල්ලෙන් සිටිනවා කියලා. මොකද මේ වෙනකොට ඉරානය සහ ඊශ්‍රායලය අතර ඇතිවෙලා තියෙන මේ ආතතිමය වාතාවරණය හින්දා කෙසේ හෝ ඔහුත් එක්ක ලංකාවට පැමිණුණු දූත පිරිසෙහි අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සම්බන්ධව යම් ගැටලුවක් ඇති වෙලා තිබුණා. අපි ඒ පිළිබඳව පසුගිය සිකුරාදා අපේ වැඩසටහනේ සතියේ ලෝ වටා විදේශ විත්ති සමාලෝචනයෙන් සාකච්ඡාවට බඳුන් කළා. ඔබ සමන් දුන්නා නම් ඔබට මතක ඇති. ඉන්ටර්පෝල් එකෙන් ජාත්‍යන්තර පොලිසියෙන් ශ්‍රී ලංකාවට නිවේදනයක් ලැබිලා තිබුණා. ආජන්ටිනාව සිදු කරන ලද මානව හිමිකම් චෝදනාවක් මත මේ දූත පිරිසෙහි ඉරාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සිටිනවා නම් ඔහුට එරෙහිව රතු නිවේදනයක් තියෙනවා. ඒ නිසා වහාම ඒ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා බාර දෙන්න ඉන්ටර්පෝල් එකට කියලා. කෙසේ හෝ ශ්‍රී ලංකාවේ වාසනාවට එම පිරිසෙහි අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ඉඳලා නැහැ. මොකද මේ දූත පිරිස ශ්‍රී ලංකාවට එන්න කලින් පාකිස්තානයේ සංචාරයකින් ඉල්ලලා හිටියේ. ඉතින් ඒ පිරිස ශ්‍රී ලංකාවට ආවට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණිලා නැහැ. ඔහු කෙලින්ම ඉරානයේ බලා පිටත්ව ගිහිල්ලා තියෙනවා. ඉතින් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි අවධානයක් යොමු වෙලා තිබුණු මේ ඉරානි ජනාධිපතිවරයාගේ සංචාරයත් එක්ක ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවට සිදු වුණා නම් ඉරාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ඉන්ටර්පෝල් එකට බාර දෙන්න ඒක ශ්‍රී ලංකාවටත් යම් ආකාරයක දැඩි කළු පැල්ලමක් බවට පත් වෙනවාට නොඅනුමානයි. ඉතින් කෙසේ හෝ නූලෙන් ශ්‍රී ලංකාව ඒ අවමානයෙන් බේරුණා. දැන් ඒ වගේ මේ සංචාරයේ යම් අභ්‍යන්තරික තොරතුරු අපිට වාර්තා වෙන අතරතුරේදී යම් කතාවක් තියෙනවා. ඉරාන ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර පැවැත්වුණු සාකච්ඡාව කිසිම මාධ්‍යයකටත් විවෘත වුණේ නැහැ. ඔවුන් දෙදෙනා පමණක් ඒට සහභාගී වුණායි කියලා. මේ දෙදෙනා විතරක් සහභාගී වෙන්න හේතුව මොකක්ද? වාර්තා වෙනවද ඔවුන් දෙදෙනා මොනවද කතා බහ කළේ කියලා? ඒ ගැන තොරතුරු දැනගන්න කැමති අවසාන වශයෙන්.
ඔව්, ඉරාන ජනාධිපතිවරයාත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාත් ඔවුන් දෙදෙනා පමණක් සහභාගී වන සාකච්ඡාවක් පැයක විතර සාකච්ඡාවක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඒ සාකච්ඡාවේදී කතා කරපු කාරණා මොනවද කියන එක එළිදරව් වෙලා තිබුණේ නැහැ. ඒකට හේතුව වෙනත් කිසිදු පාර්ශවයක් ඒ අවස්ථාවේ නොසිටියා කියලා තමයි වාර්තා වෙන්නේ. ඊට පස්සේ කොළඹදී ඔහුව ඉතා පරිස්සමෙන් විශේෂයෙන්ම ආපු මත්තලදී වගේම ගමන් කරපු කොළඹදී ගිය කටුනායක ගුවන්තොටුපළින් පිට වෙලා යද්දී මේ කාලය පුරාම ඔහුට සුවිශේෂ ආරක්ෂාවක් ලබා දෙන්න ශ්‍රී ලංකාව කටයුතු කරලා තිබුණා. ඉරාන ජනාධිපතිවරයා කොළඹ ඇවිල්ලා පල්ලි ගිය පැයකදී ජනාධිපතිවරයා පෝර්ට් සිටියේ ජපන් නවන්හලක් විවෘත කරන්න ගිහිල්ලා තිබුණා. ඒ වෙලාවෙත් ලංකාවේ දැඩි රථවාහන තදබදයක් තිබිලා තියෙනවා. ඒක දැකපු ජනාධිපතිවරයා සඳහන් කරලා තියෙනවා ඒක කනගාටුවට කාරණයක්. නමුත් ඉරාන ජනාධිපතිවරයාගේ ආරක්ෂාය වගකීම ශ්‍රී ලංකාවට පැවරෙනවා. ඇල්පෙනති තුඩකින්වත් සීරීමක් වෙන්නේ නැතුව ඔහු පිටත් කර හරින්න ලැබෙන එක, ඔහුව පිටත් කර හරින එක අපිට ගෞරවයක් කියලා ජනාධිපතිවරයා සඳහන් කරලා තියෙනවා. මේ දැඩි මාර්ග තදබදය පිළිබඳවත් අවධානය යොමු කරමින් කොමනක් මේ රාත්‍රියේ මේ කණ්ඩායම් එකතු වෙන රැස්වීමට ලංකාවේ සියලුම මුස්ලිම් මන්ත්‍රීවරුන්ට ආරාධනා කරලා තියෙනවා. ඒත් එක්කම ආණ්ඩුවේ විපක්ෂයේ ප්‍රධානීන්ට ආරාධනා කරලා තියෙනවා. නමුත් විපක්ෂ නායකවරයා මේ අවස්ථාවට ගිහිල්ලා නැහැ. ප්‍රධාන සාකච්ඡාව පැවැත්වෙන පැය කිහිපයකට කලින් විපක්ෂ නායකවරයා මේ අවස්ථාවට සහභාගී නොවන බව සඳහන් කරලා තියෙනවා. කොමනත් අවසාන ඉරාණි ජනාධිපතිවරයාට ඉන්දියාප්ප බුරියානි සංග්‍රහයක් ලබා දීලා පිටත් කරලා යවුණා කියලා වාර්තා වෙනවා. ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති ආර්යාවගේ යෝජනාවකට අනුව මේ සංග්‍රහය එකන ආහාර වට්ටෝරුවේදී ඉන්දියාප්ප බුරියානි සංග්‍රහයකින් ඔහුට සංග්‍රහ කරලා ඊට පස්සේ ඔහු පිටත් වෙලා ගිහිල්ලා තියෙනවා. එක් දින සංචාරයකට ආවේ ඔහු එක් දින සංචාරය නිමා කරලා උමාවේ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියත් විවෘත කරලා ලංකාවෙන් පිටත් වෙලා ගියා.
හොඳයි, එහෙමනම් අවනි වූ තොරතුරු තමයි මේ ගෙවිලා ගිය සතියේ ලංකාවේ දේශපාලනික ක්ෂේත්‍රයෙන් අපිට වාර්තා වන සැලකිය යුතු කරුණු විදිහට සඳහන් කරන්න පුළුවන් කරුණු. තවදුරටත් හෙට දවසේදී අපි ඔබෙන් ලංකාවේ ප්‍රවෘත්ති බලාපොරොත්තු වෙනවා. මාවුබෙන් පුවත් විශේෂාංගයෙන් මනෝජ්, එතෙක් ඔබට ආයුබෝවන් කියමින් අපි සමු දෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි දිල්රක්ෂි. ආයුබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.